අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, ඌව ගුරු කෙතරින් මේ සූදානම 10-11 ශ්‍රේණි සඳහා නැටුම් පාඩම ඔබ වෙත ගෙන එන්න. අද දවසේ නැටුම් පාඩම ඔබට කියලා දෙන්න ඇවිත් ඉන්නේ බණ්ඩාරවිල ධර්මපාල මහා විද්‍යාලයේ තේජා සුදර්ශනී විජේසිංහ ගුරු මෑණියනුත්, දියතලාව මහා විද්‍යාලයේ නදීකා කුමාරි රත්නායක ගුරු මෑණියනුත්.
සුබ දවසක් වේවා ආදරණීය දුවේ පුතේ. කාලේ යනවා හිතා ගන්න බැරි වේගයකින්. ඌව ප්‍රජා ගුවන් සේවයේ මගින් අපේ දැයේ දූ දරුවන්ට අනගි මෙහෙවරක් කිරීම පිළිබඳ ඇත්තේ අප්‍රමාණ සතුටක්. එහෙම නේද නදීකා ටීචර්?
ඔව් තේජා ටීචර්. අපි බොහෝ පාඩම් මාලාවන් කරගෙන ගියා.
ඒක තමයි. COVID-19 හමුවේ අපි හැමෝම විඩාබර වෙලානේ. එහෙම වුණත් නර්තන විෂය හදාරන ආදරණීය දුවලා පුතාලා නම් අපි අමතක කළේ නැහැ. හැම මාසෙකම සති දෙකක්, පළමු සතිය සහ අවසාන සතිය අඟහරුවාදා දින සවස 4ට, අපි අප්‍රේල් මාසයේ ඉඳලා මේ වෙනතෙක් ඔයාලට පාඩම් මාලාවක් රැගෙන ආවා. ඉතින් වෙනදා වගේම අද දිනත් අපි 10-11 ශ්‍රේණියේ නර්තනය හදාරන ආදරණීය දුවලා පුතාලට උඩ රට නර්තන සම්ප්‍රදායේ කෝෂ්ඨාගාරයේ ලෙස සැලකෙන කොහුඹා කංකාරි ශාන්ති කර්මයේ පිළිබඳ කරුණු සාකච්ඡා කරලා, ඉන් අනතුරුව අපස සාමාන්‍ය පෙළ විභාගයට කොහුඹා කංකාරි ශාන්ති කර්මය ආශ්‍රිතව ප්‍රශ්න නිර්මාණය වෙන ආකාරය පිළිබඳව ඔයාලවට දැනුවත් කිරීමයි මේ පාඩමෙන් බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු කොහුඹා කංකාරි ශාන්ති කර්මයේ පුරා වෘත්තය කියන්නේ මොකද්ද කියලා. ඔයාලා මේ වෙනකොට 10-11 ශ්‍රේණියේ දුවලා පුතාලා ශාන්ති කර්ම පිළිබඳව විස්තර දන්නවා. ඒ ශාන්ති කර්මයක් පවත්වන්නේ, ශාන්ති කර්මයකින් වෙන්නේ මොකද්ද, ඇයි මේ ශාන්ති කර්ම අතීතයේ පැවැත්ුනේ මොකක් සඳහාද කියන්න ඔයාලා මේ වෙනකොට දැනුවත්. ඉතින් මම අද බලාපොරොත්තු වෙනවා ඔයාලට කොහොඹා කංකාරි ශාන්ති කර්මයේ පුරාවෘත්තය කෙටියෙන් නැවත ඔයාලගේ දැනුම යාවත් කාලීන කිරීම සඳහා ඉදිරිපත් කිරීමට. ඔයාලා දන්නවා ශ්‍රී ලංකා ද්වීපයට විජේ රජුරෝ සංක්‍රමණය වෙනවා. විජේ රජුරෝ ලංකාවට ඇවිල්ලා කුවේනිය සමග විවාහ ගිවිස ගන්නවා. ඉතින් මේ කුවේනිය කියන්නේ යක්ෂ ගෝත්‍රික කාන්තාවක්. මේ දෙන්නගේ විවාහය නිසා මේ දෙන්නට දරුවෝ දෙන්නේ හම්බ වෙනවා. කවුද? ජීවහත්ත හා දීසාලා කියලා. ඉතින් මේ කාලයක් යනකොට යක්ෂ ගෝත්‍රික කාන්තාවක් වන කුවේනිය විජේ රජුරුවන්ට සෑහෙන කුමාරිකාවක් නොවේයි විජේ රජුරුවන්ගේ ගෝල බාල පිරිස මැති ඇමතිවරු විජේ රජුරුවන්ම දැනුවත් කරනවා. යක්ෂ ගෝත්‍රික කාන්තාවක්, ඇය මිනිමස් කනවා කියලා බොරුවට මේ කුවේනියගේ ගත්තු කේලම් බොරු දේවල් විජේ රජුතුමාට කියනවා. ඉතින් මේ විජේ රජුරුවෝ කුවේනිය කෙරෙහි යම්කිසි තරහක් උපදවා ගන්නවා. ඉතින් මේ තරහ නිසා විජය තීරණය කරනවා, විජය රජුරෝ තීරණය කරනවා කුවේනිය සහ දරුවෝ දෙන්නව පළවා හරින්න. මොකද විජය රජුරුවන්ට අවශ්‍ය වෙනවලු සමකුල කාන්තාවක් සරණ පාවා ගන්න. ඉතින් මේ හේතුව නිසා විජය රජුරුවෝ තමන්ගේ දරුවෝ දෙන්නයි බිරිඳවයි රාජමාලිගාවෙන් පළවා හරින්න තීරණය කරනවා. ඉතින් මේකට හරිම දුකයි කුවේනියට. දරුවෝ දෙන්නත් සමග කුවේනිය අතරමං වෙනවා. ඔයාලා දන්නවනේ කුවේනිය තම වරිගයාම පාවලා දීලා තමයි විජය රජුරුවන්ට තම රාජ්‍ය බාර කළේ නේද? ඔයාලා ඒ තොරතුරු දන්නවා. මම මේ තාම කෙටියෙන් පුතාලට මේ විස්තර ටික කියලා දෙන්නේ. ඉතින් මේ විජය රජුගේ ඇවෑමෙන් පස්සේ රජ පැමිණි පණ්ඩුවස්සේව් රජු මේ කුවේනිය ශාප කරනවානේ. දැන් හොඳක් සිද්ධ වෙන්න එපා, විජය රජුරුවන්ගේ රාජ්‍ය මේ ඉතාමත් මේ දුබල තැනකට පත්වේවා. ඊළඟ ඒ වගේ විවිධ ශාප කරනවා මේ කුවේණිය තරහට. ඉතින් මේ ශාපේ වදින්නේ දරුවනේ විජය රජුරුවන්ට නෙමේ, විජය රජුරුවන්ගෙන් පස්සේ රජ පැමිණි පඬුවස් දෙව් රජුරුවන්ට. මොකද්ද මේ රජුරුවන්ට පේන්නේ? සිහිනෙන් දිවි වෙසක් දැක බියපත්ති බලවත්සේ රෝගාතුරයට පත් වෙනවා. දිවි වේශයක් මවාගත්ත කුවේණිය පඬුවස් දෙව් රජුරුවන්ගේ ඇඟට පනිනා වගේ තමයි සිහිනෙන් දකින්නේ. ඉතින් මේක දැකලා පඬුවස් දෙව් රජුරුවෝ බලවත්සේ රෝගාතුර වෙනවා. ඉතින් මේ දිවි දෝෂය දුරු කරන්න නොයේකුත් සෙත් ශාන්ති කරත් මේ රෝගය සුව වුණේ නෑලු. කාටද මේ? පඬුවස් දෙව් රජුරුවන්ට. ඉන් පස්සේ මෙම සිද්ධිය ශක්‍ර දේවේන්ද්‍රයාට සැල කරලා තියෙනවා. දිවියෙකු සිහිනෙන් දැක බියවීමෙන් හටගත් රෝගයක් නිසා මලෙන් උපන් කුමාරයෙකු සොයාගෙන යාගයක් කරන්න අවශ්‍යයි කියලා ශක්‍ර දේවේන්ද්‍රයා කියලා තියෙනවා. ඊට පස්සේ මලෙන් උපන් කුමාරයා ගෙන්වා රෝගය සුවපත් කිරීමේ කාර්ය බාර දීලා තියෙනවා රාහු අසුරේන්ද්‍රයාට. මුළු දේව මණ්ඩලයම සභාවට කැඳවලා ඉතාමත් සුදුසු පුද්ගලයෙක් හොයනකොට රාහු අසුරේන්ද්‍රයාලු තේරීපත් උනේ ඒ සූක්ෂම ලෙස මලෙන් උපන් කුමාරයෙකු ලංකාවට රැගෙන එන්න. ඉස්සෙල්ලා රාජ නීතිවලට අනුව රාජ සභාවේදී රජෙකුගෙන් රජෙකුට ආවැඩීමක් සිද්ධ කරන්නේ නැහැලු. ඉතින් උපක්‍රමශීලීව රජතුමෙක් ගෙන්වා ගැනීම තමයි කළ යුත්තේ. ඉතින් මේ උපක්‍රමශීලීව තමයි මේ රාහු අසුරේන්ද්‍රයා ඌරු වේශයක් මවාගෙන ගිහිල්ලා මලය රටට ගිහිල්ලා මලෙන් උපන් කුමාරයා ඉතාම සූක්ෂම ලෙස ලංකාවට රැගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ රාහු අසුරේන්ද්‍රයා ඌරු වේශයක් මවාගෙන සත් සමුදුරෙන් එතෙර වෙලා මලේ රටට ගිහිල්ලා ඒ රජුගේ නන්දන කියන උයන විනාශ කරලා, දැන් මේ ඌරා දැක ගන්න එපා, මලේ රජුරෝ දැක ගන්න එපා, කාටද මේ මොකටද ආවේ ඌරා මේ කියලා, ඉතින් අර නන්දන උයන පාළු කරලා යටපස් උඩට දාලා උඩපස් යටට දාලා මුළු උයනම විනාශ කරලා. ඊට පස්සේ මේ මලේ රජුගේ නුවරට වැදි මාලිගා කඩා බිඳා දාලා එහෙට දුවනවලු ඌරා, මෙහෙට දුවනවලු. ඉතින් දෙවනක් කරන්න මේ නන්දන උයන මුළු නන්දන උයනම පාළු කරලා. ඉතින් මේ මලේ රජුරවන්ට මේ ගැන තාම තරහක්, දැඩි තරහක් ඇති වෙලා මලේ රජුරුවයි රජුගේ සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා කිත්සිරු සහ සඳලිඳු කියලා. මේ සහෝදරයෝ දෙන්නත් එක්ක මේ තුන් දෙනා ඇතුළු සේනාව, රටේ සේනාවක්, රජුගේ සේනාව ඌරා ලුහු බැඳ ලක්දිවට පැමිණලා තියෙනවා. ඉතින් මේ සත් සමුදුර සත් මුහුද පීනාගෙන ඌරා හන්තාන කන්ද අසලට ඇවිල්ලා තියෙනවා. ඉතින් කවුද මේ? ඔයාලා දන්නවනේ, දැන් මං ඉස්සෙල්ලා කිව්වා ඌරු වේශයක් මවාගෙන ආවි, දැන් මේ රාහු අසුරේන්ද්‍රයා තමයි මෙච්චර මේ වික්‍රමයක් පාන්නේ නේද? ඊට පස්සේ මේ ඌරා හන්තාන කන්දට ඇවිල්ලා හන්තාන කන්දෙදි මේ ඌරට ඊතලයකින් විද්දපාර ඌරා ගලක් බවට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ එතෙන්ට පැමිණිච්ච ශක්තේ රජුරුව මේ සියලුම තොරතුරු ටික මලේ රජුරුවන්ට පහදලා දීලා තියෙනවා. මෙන්න මේ කාරණය නිසායි උපක්‍රමශීලීව ඔබ වහන්සේ මෙතෙන්ට ගෙන්න ගත්තේ කියලා. ඊට පස්සේ මලේ රජු ඇතුළු පිරිස පඬුවස් දෙව් රජුගේ දිවි දෝෂය සුව කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කළා කියලා තියෙනවා. ඊට පස්සේ ප්‍රථම වතාවට අනුරාධපුරයේ මහමෙවුනා උයනේ සැටරියනක් දිග, තිස්රියනක් පළල, රියන් පහක් උස, මණ්ඩපයක් තනලා, වටතිර ඇදලා, උඩුයන් බැඳලා, පාවඩ දාලා, සරසන ලද මණ්ඩපයේ 65 මංගල්‍යයක් කරා කියලා කියනවා. මේ පඬුවස් දෙව් රජු දින 65ක් තිස්සේ මේ ශාන්ති කර්මය කරපු නිසා තමයි දරුවනේ 65 මංගල්‍ය කියන්නේ. මේ ශාන්ති කර්මයේ තව නමකින් හඳුන්වනවා දිවි දොස් මංගල්‍ය කියලා. දිවි දෝෂ මංගල්‍ය කියලා කියන්නේ අර දිවියා හීනෙන් දැකපු දිවියාගේ දෝෂයක් නැති උනේ පණ්ඩවස්සේව රජුරවන්ට. ඉතින් මෙන්න මේ දිවි දෝෂ මංගල්‍ය කියලත් හැටපස් මංගල්‍ය කියලත් මේ කොහොඹාකංකාරී ශාන්ති කර්මය හඳුන්වනවා. ඉතින් මේ ශාන්ති කර්මයේ කිරීමෙන් පණ්ඩවස් දේව රජුගේ දිවි දෝෂය සුවපත් වුණා කියලයි පුරාවෘත්තයේ සඳහන් වෙන්නේ. ඔන්න ඔය ආකාරයට තමයි දැන් නැවතත් ඔයාලට මතක් වෙන්නේ ඇති ඔයාලගේ ආදරණීය ගුරුවරු මේ පුරාවෘත්ත කතාව කියා දෙන්නේ පුතේ හයේ පන්තියේ ඉඳලා. ඒ වගේම හත ශ්‍රේණියේ ඉඳලා අට ශ්‍රේණිය නවය කොහොඹා කංකාරි ශාන්ති කර්මයේ පිළිබඳ අනිවාර්යෙන්ම ඔය සියලුම ශ්‍රේණි වලට අදාළයි. එතකොට ඔගලගේ ගුරුවරු මේ වෙනකොට ඔයාලට කොහොඹා කංකාරි ශාන්ති කර්මයේ පුරාවෘත්තය මෙනවින් වටහා දීලා ඇති. එතකොට දැන් මේ දක්වා මේ ශාන්ති කර්මය පැවැත්වෙනවා. එදා පැවැත්ුනේ පණුවස් දේව රජුරුවන්ගේ දිවි දෝෂය සුව කරන්න. වර්තමානයේදී අද පවත්වන්නේ රෝග නිවාරණය සඳහා සශ්‍රීකත්වය උදෙසා රටට ගමට මුළු ලංකාවටම ඒ වගේම ලෝකයටම උනත් සෙත් පතා මේ ශාන්ති කර්මයක් කරන්න පුළුවන්. ඒ වගේම තමයි දරුවනේ තවත් කාරණයක් කියනවා නම් වර්තමානයේදී මේ ශාන්ති කර්ම අභවයට යනවා, නැති වී යනවා. එතකොට මේ ශාන්ති කර්මයක් වර්තමානයේ කරනකොට ධන ධාන්‍ය ගව මහේෂාදී භව භෝග සම්පත් වැඩි දියුණු කර ගැනීම සඳහාත් වසංගත රෝග සුවපත් කර ගැනීම සඳහාත් ඒ වගේම පර්යේෂණ කටයුතු සඳහා ඒ වගේම සංරක්ෂණය සඳහා සංරක්ෂණය කියලා කියන්නේ මේ ශාන්ති කර්ම නැති වෙලා යනකොට මේවා අලුත් පරපුරකට අපි ඉගෙනවිය යුතුයි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් මේ ශාන්ති කර්ම පිළිබඳව ඉතාමත් ගැඹුරු අවබෝධයක් ලබා ගත යුතුයි. එතකොට මේ ශාන්ති කර්මය සංරක්ෂණය කරන්න ඒගොල්ලෝ අප කැප වෙලා මේවට දායක වෙනවා. ඉතින් මම අද ඕගලන්ට කියා දුන්නේ අතීතයේ කොහොඹා කංකාරී ශාන්ති කර්මය පැවැත්වුවේ ඇයි වර්තමානයේදී පැවැත්වුවේ ඇයි කියන කාරණා පිළිබඳව. එහෙමනම් මම ඔයාලගේ ආදරණීය ගුරුතුමිය වෙන නදීකා ගුරුතුමියට බාර කරනවා කොහොඹා කංකාරී ශාන්ති කර්මයේදී. දැන් අපි දන්නවා ශාන්ති කර්මයක් කරනකොට පුද ලබන දෙවිවරු ඉන්නවා, පුද ලබන යක්ෂයෝ ඉන්නවා. එතකොට බලමු අපි කොහොඹා කංකාරී ශාන්ති කර්මයේදී පුද ලබන දෙවිවරු කවුද, යක්ෂයෝ කවුද, තව මේ ශාන්ති කර්මයේදී තියෙන නර්තනාංග මොනවද, ඒවා කොහොමද වර්ග වෙන්නේ කියන කාරණා පිළිබඳව. එහෙමනම් නදීකා ටීචර්,
කොහොඹා කංකාරී ශාන්ති කර්මය දැන් පුරාවෘත කතාව ඔයාලාට හොඳටම කටපාඩම් ඇති අහලා තියෙනවා. දැන් අපි බලමු පුද ලබන දෙවිවරු. ඉතින් දෙවිවරු විතරක් නෙවෙයි දරුවනේ, පුද ලබන යකුණුත් ඉන්නවා. කොටස් දෙකකට බෙදෙනවා. එතකොට පුද ලබන දෙවිවරු, පුද ලබන යකුන්, ඔන්න ඔය විදිහට කොටස් දෙකකට බෙදලා තමයි මේ කොහොඹා කංකාරී ශාන්ති කර්මයේ දෙවිවරු යකුන් කියන මේ දෙගොල්ලම නම් කරලා තියෙන්නේ. වෙන්වෙන් වශයෙන් නම් කරලා තියෙනවා. පුද ලබන දෙවිවරු, ඔන්න මතක තියාගන්න, කටපාඩම් කරගත්තට කමක් නැහැ. මොකද මේ දේවල් අනිවාර්යෙන්ම අපොස සාමාන්‍ය පෙළ විභාගයේ එන අනිවාර්ය ප්‍රශ්න. ඒතර පුද ලබන දෙවිවරු ගත්තොත් පුතේ ඉරුගල් බණ්ඩාර අහලත් ඇති ඔයාලා. ඊළඟට කන්දේ බණ්ඩාර, ඒ කියන්නේ පුතේ බණ්ඩාර දෙවි සත්කට්ටුවක් ඉන්නවා. කන්දේ බණ්ඩාර, බණ්ඩාර දෙවිවරු සත්කට්ටුව, ඔය විදිහට මතක තියාගන්න. ඊළඟට කොහොඹා දෙවි තුන් කට්ටුව, කොහොඹා දෙවි තුන් කට්ටුව අහලා ඇති. අලුත් කොහොඹා, පරණ කොහොඹා, මහ කොහොඹා කියලා ඔය විදිහට කොහොඹා දෙවි තුන් කට්ටුව ඔයාලා අහලා ඇති. කොහොඹා දෙවි තුන් කට්ටුව කියලා මතක තියාගත්තට කමක් නැහැ. ඊළඟට උඩුවේරිය බණ්ඩාර, කවුද උඩුවේරිය බණ්ඩාර? ඊළඟට වීරමුණ්ඩ දෙවි, වීරමුණ්ඩ දෙවි, ඔන්න පුද ලබන දෙවිවරු, දෙවිවරු යකුන් නෙවෙයි මේ පුද ලබන දෙවිවරු. ඉරුගල් බණ්ඩාර, කන්දේ බණ්ඩාර, බණ්ඩාර දෙවි සත් කට්ටුව කියලත් කියනවා, කොහොඹා දෙවි තුන් කට්ටුව, උඩුවේරිය බණ්ඩාර, වීරමුණ්ඩ දෙවි වශයෙන්. ඒ වගේම තමයි පුතේ පුද ලබන යකුන්. පුද ලබන යකුන්. කඩවර යක්ෂේ කඩවර. ඊළඟට වලියක් තුන් කට්ටුවක්.
නදීක ටීචර් මන් තව පොඩ්ඩක් ඒකට එකතු වෙනවා. මේ කඩවර යකුන් දෙවියන් වශයෙන්ුත් ඇතැම් වෙලාවට පුද ලබනවා. එහෙම නේද?
ආ මට ඒක අමතක වුණා. කඩවර දෙවිවරු කියලත් හඳුන්වනවා. දෙවියන් වශයෙන්ුත් මෙයාලා පුද ලබනවා. යකුන් වශයෙන්ුත් පුද ලබනවා. දෙවරුන් වශයෙන්ුත් පුද ලබනවා. ඊළඟට ඉන්නවා වලියක් තුන් කට්ටුවක්. ඊළඟට වැදි යක්කු, මෙලේ යකුන්, රුප්පා යකුන්. ඔන්න ඔය විදිහට තමයි වලියක් තුන් කට්ටුව නම් කරන්නේ. වැදියක්, මෙලේ යක්, රුප්පා යක් කියලා කොටස්, ඒ කියන්නේ මේ යකුන් තුන් දෙනෙක් මේ විදිහට කොටස් කරනවා. වලියක් තුන් කට්ටුව. තුන් දෙනා කවුද කියලා ඇහුවොත් ඔය විදිහට උත්තරේ දෙන්න පුළුවන්. නැත්නම් පුද ලබන යකුන් ඇහුවොත් කඩවර යකුන් වලියක් තුන් කට්ටුව කියලා ඔයාලා ලිව්වොත් ඇති. තවත් ලියන්න වුණොත් වැදි යකුන්, මෙලේ යකුන්, රුප්පා යකුන් ඔය වෙන්වෙන් වශයෙන් ලිව්වත් කමක් නෑ. මොකද ඔයාලගේ පොතට ආවේනිකව තියෙන, පාඩම් මාලාවට ආවේනිකව තියෙන මේ උත්තර ඔයාලා ලිව්වට කමක් නෑ. මොකද පේපර්ස් බලනකොට පුතේ මේ දේවල් හරියට අතිරේක කියවීම පොතේ, නර්තන අතිරේක කියවීම පොතේ හරියට ඒ වචනත් තියෙන්නම ඕන. වෙන දේවල් ලියලා ඒවට ලකුණු වැඩියෙන් දෙන්නෙත් නෑ පුතේ. අන්න ඒකත් හොඳට මතක තියාගන්න. ඊළඟට අපි බලමු පුතේ නර්තන අංග. නර්තන අංග කොහොඹාකංකාරි ශාන්ති කර්මයේ ප්‍රධාන වශයෙන් නර්තන අංග කොටස් තුනකට බෙදෙනවා. කොටස් තුනකට බෙදෙනවා. ගායනයේ සහිත නර්තනාංග, ඊළඟට ගායනයේ රහිත නර්තනාංග, ඊළඟට නාට්‍යමය නර්තනාංග. ඒ කියන්නේ නාට්‍යමය පෙළපාලි කියලත් මේක හඳුන්වනවා. ඔන්න කොටස් තුන අපි දැන් බලමු. මේ නර්තන අංග යටතේ ගායනයේ සහිත නර්තනාංග මොනවාද කියලා. ගායනයේ සහිත කියන්නේ මොකද්ද පුතේ? ගායනයේ සහිත කියන්නේ ගායනයත් සමගම යන නර්තන අංග. අස්නේ නර්තනාංගය අහලත් ඇති, සමහර අය නටලත් ඇති. මොකද තරඟ අවස්ථාවන් තුලදී නර්තනය කරනවා. ඊළඟට අපි ගායනා කරනවා මේක හරි ලස්සනට. ඔයාලා අහලා ඇති නේද තේජා ටීචර්? අස්නේ නර්තනේ පොඩි ගායනයක් කරලා බලමු නේද?
ඔව් බලමු.
අපගේ මෝනිරා
විදිහට ලස්සනට ගායනා කරමින් නටන නර්තනාංගයක් තමයි පුතේ මේ අස්නේ නර්තනය කියන්නේ. ඉතින් ඔයාලා වැඩිදුර අධ්‍යාපනය ලබන දැන් උසස් පෙළ දක්වා මේ නැටුම් කරනවා නම්, මේ නර්තන විෂය කරනවා නම්, ඔයාලට අනිවාර්යෙන්ම උසස් පෙළ නර්තනය සඳහා මේ අස්නේ නර්තනය තියෙනවා. ඒ වගේම තමයි පුතේ නර්තනාංග ගායනයේ සහිත කොහොඹා හැල්ල. කොහොඹා හැල්ලත් ඒත් ලස්සනම නැටුමක්. ඊළඟට මඩුපුරය. මඩුපුරය තව තියෙනවා දාන පහ. දාන පහ ඊළඟට තියෙනවා කතා පහ. ඔන්න ඕව තමයි පුතේ ඔය නර්තනාංග තමයි ගායනයේ සහිත නර්තන අංග. මේවා කටපාඩම් කරගන්න. මේවා විභාග ප්‍රශ්න වලට අනිවාර්යෙන් එන ප්‍රශ්න. මේ අස්නේ නර්තනය, කොහොඹා හැල්ල, මඩුපුරය, දාන පහ, කතා පහ. ඔන්න නර්තනාංග, ගායනය සහිත නර්තන අංගයක්. අංග පහක් මම නම් කරා. ඊළඟට ගායනයේ රහිත නර්තන අංග තියෙනවා. ඒ කියන්නේ ගායනයක් නැතිව බෙර පදවලට අනුකූලව පද නර්තනය. ඒව තමයි පුතේ යක් ඇනුම. යක් ඇනුම. යක් ඇනුම කියලත් කියන අවස්ථා තියෙනවා. යක් ඇනුම. ඊළඟට තියෙනවා හත් පද. ඔන්න හත් පදය සමහර අවස්ථාවල නම් කරන්න එනවා. හත් පද පෙළපාලි කියන හත් පද නර්තනාංග හතක් තියෙනවා. ගායනය රහිතයි. මොනාදේවා? බුලත් පදය, කොතල පදය, ඒ වගේම තමයි දුම්මල පදය, මල් පදය, ඒ වගේම යහන් මුට්ටි පදය, පොල් පදය, සලු පදය. මේක විශේෂ අවස්ථාවක් තමයි පුතේ. මේ නර්තනාංග අපේ කොහොඹාකංකාරී ශාන්ති කර්මය කරන අවස්ථාවන් තුලදී ගන්නා ද්‍රව්‍ය, මේ ගන්නා දේවල්. ඉතින් මේ දේවල් එක්ක මේ නර්තනය ඉදිරිපත් කරනවා. දැන් මේ නර්තනය ඉදිරිපත් කරන්නේ පුතේ එක්කෙනයි, ඒකල වශයෙන් තමයි ඉදිරිපත් කරන්නේ. නමුත් මේ මෑතක ඉඳලා මේ දළදා පෙරහැරේ මේ පද හත් පද කණ්ඩායම් වශයෙන් ලස්සනට නර්තනාංග ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් ශාස්ත්‍රීය වශයෙන් අපි නර්තනය කරන්නේ ඒකල වශයෙන්. ඒවා නිර්මාණය කරලා පෙරහැරවල් වලට හැම නර්තනාංග සාමූහිකවත් දාන අවස්ථා තියෙනවා. නමුත් ශාස්ත්‍රීය වශයෙන් හොඳට මතක තියාගන්න ඒකල වශයෙන් තමයි අපි නර්තනයේ යෙදෙන්නේ. මේවට මේ පද ගොඩක්ම ඔන්න මතක තියාගන්න කුහුඹාකංකාරී ශාන්ති කර්මයට ගන්නා ද්‍රව්‍යයන් මේ. ගන්නා විශේෂ දේවල් ශාන්ති කර්ම අවස්ථාවන් තුලදී. ඔන්න හත් පද පෙළපාලි. ඊළඟට තියෙනවා දුනුමා ලප්පුව. මේ දේවලු දුනුමාලප්පුව කියන්නේ ශාන්ති කර්මයේදී පුරාවෘත කතාව හා සම්බන්ධ දෙයක්. දුනුමාලප්පුව දැන් තේජා ටීචර් කියලා දුන්නා ඔයාලට පුරාවෘත කතාව, ඒ හා සම්බන්ධ වෙන දුනුමාලප්පුව. ඒ වගේම තමයි කෝල් පාඩුව. ඊළඟට ආවැන්දුම. ඔන්න ඔය දේවල්, ඔය නර්තනාංග තමයි ගායනය රහිත නර්තන අංග. ඊළඟ නාට්‍යම පෙළපාලි. නාට්‍යාකාරයෙන් යක්කම් පහ, ගබඩා කොල්ලය, මුවමල විදීම, මාරාව ගුරුගේ මාලාව. කොහොඹාකංකාරී ශාන්ති කර්මයේ පුරාම මේ පවත්තන දේවල් තමයි මේ ගායනයේ සහිත නර්තනාංග තුලින් ඉදිරිපත් කරන්නේ, ගායනයේ රහිත නර්තනාංග තුලින් ඉදිරිපත් කරන්නේ, නාට්‍යම අවස්ථාවන් තුලින් ඉදිරිපත් කරන්නේ. ඔන්න ඔය දේවල් හොඳට මතක තියාගන්න. මේ දේවල් කටපාඩම් කරොත් හොඳයි කියලා මම නම් හිතෙන්නේ, මට හිතෙන්නේ. මොකද මේ දේවල් තමයි අපිට ලියන්න එන්නේ අනිවාර්යයෙන්ම අධ්‍යාපන ප්‍රසාධික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී. ඒ නිසා මේවා කටපාඩම් කරගන්න පුතේ. ඉතින් තේජා ටීචර්, දැන් නර්තනාංග පිළිබඳවත් අපි ඉගෙන ගත්තනේ. අපි දැන් බලමුකෝ මේ කොහොඹාකංකාරී ශාන්ති කර්මයේ චාරිත්‍ර විදි, ඒ වගේම රංග වස්ත්‍රාභරණ මොනවාද කියලා. ඉතින් ඔබතුමිය කියලා දෙන්නකෝ මේ දරුවන්ට මේ චාරිත්‍ර විදි කොහොමද සිදු වුණේ, රංග වස්ත්‍රාභරණ නම් කරේ කොහොමද කියන එක.
ඕනදි කඩීච, චාරිත්‍ර විදි ගැන කතා කරනකොට දැන් මෙතන ඉස්සලාම පටන් ගන්නවා කප් සිටුවීම කියලා. කප් සිටුවීම කියලා කියන්නේ යම්කිසි දෙයකට අපි පොරොන්දුවක් වෙනවනේ. දැන් විවාහ මංගල්‍යයක් සිද්ධ වෙන්න ගියත් අපේ යම්කිසි පොරොන්දුවක් තියෙනවා. එතකොට මේ ශාන්ති කර්මවලදීත් එහෙමයි. එතකොට මේ ශාන්ති කර්මවලදීත් කරන්නේ කප් සිටුවීම කියන චාරිත්‍රාංගය. අපි දන්නවා දළදා මාලිගාවේ පෙරහැර පවත්වන කොටත් ඉස්සෙල්ලාම පවත්වන චාරිත්‍රාංගය තමයි කප් සිටුවීම. ඉතින් මේ කොහොඹාකංකාරී ශාන්ති කර්මයේ වේවා, වෙනත් සම්ප්‍රදායන්වල ශාන්ති කර්ම වේවා, මේ හැම එකකම පළමු චාරිත්‍ර විදිහ තමයි කප් සිටුවීම කියලා කියන්නේ. එතකොට මේන් අනතුරුව තව දේවල් සිද්ධ වෙනවා. දැන් මේ පොතේ සඳහන් නොවුනත් අක්යාල වෙන් කිරීම, බතබුලතේ යෑම. මේ බතබුලතේ යෑම එහෙම නැත්නම් පොල් බුලතේ යෑම කියලා කියන්නේ කංකාරියට අවශ්‍ය, එහෙම නැත්නම් ශාන්ති කර්මය සඳහා අවශ්‍ය සියලු කලමනා සම්මාදමේ ගිහිල්ලා එකතු කර ගැනීමට තමයි මේ පොල් බුලතේ යෑම කියලා කියන්නේ. අපි කියමු ශාන්ති කර්මයේ සඳහා සහල්, පොල්, බුලත්, ඊළඟට පඳුරු, පොල් තෙල් ওই වගේ දේවල් අවශ්‍ය වෙනවනේ දරුවනේ. ඔයාලා දන්නව ඇති සම්මාදමේ එනවා කියලා ගෙවල් වලට දානමාන කටයුතු සඳහා ද්‍රව්‍ය එක්රැස් කරන්න එනවා. එතකොට මේකට මේ වගේම කටයුත්තක් මේ ශාන්ති කර්ම භූමිය තුලත් සිද්ධ වෙනවා. ශාන්ති කර්මය කරන්න පෙර සිද්ධ වෙනවා. මේවා పూర్ව චාරිත්‍ර විදි හැටියටයි ගණන් ගන්නේ. එතකොට මතක තියාගන්න අක්යාල වෙන් කිරීම කියලා කියන්නේ කොහොමකංකාර ශාන්ති කර්මයක් හෝ වේවා ඕනෑම ශාන්ති කර්මයකදී දෙවියන් වෙනුවෙන් වෙන් කරන සහල් කොටස. සහල් කොටස දැන් කුඹුරක නම් පුතේ අපේ පරණි ගොවියෝ වී වගාව කරපුවාම එක කොටසක් අයින් කරනවා දෙවියන්ට කියලා. දෙවියන්ගේ දානේ උයාගෙන යන්නේ එන්නේ වෙන් කරපු වී ටිකෙන්. බුදුන්ට දානේ පුදන්නේ එන්නේ වෙන් කරපු වී ටිකෙන්. ඒ ටික කපාගෙන ඇවිල්ලා ගෙදර වෙනමම ගබඩා කරලා තියෙනවා. පැහැදිලි නේද? ඉතින් ඒ වගේ අක්යාල වෙන් කිරීම, පොල් බුලතේ යෑම, එතකොට මේ පොතේ සඳහන් වෙනවා කප්සිටුවීම කියලා. ඒ කප්සිටුවීම සඳහා අපි යොදා ගන්නවා කිරි ගහක්, කිරි අත්තක්. ඒක නැකතකට අනුව සිටවනවා. ඒ කිරි අත්ත ශාන්ති කර්ම දිනට යම්කිසි ඒ මඩුවක් හදනවනේ අපි. අර අපි කිව්වේ 30 රියනක් පළල, 60 රියනක් දිග, 5 රියනක් උස, ඊළඟට අලංකාරවත් මඩුවක් සකස් කරනවා කියලා. අන්න ඒ මඩු භූමියට මෙන්න මේ කප් කණුව යොදා ගන්නවා කියලා සාහිත්‍යයේ, ඒ වගේම අපේ පොත්පතේ සඳහන් වෙනවා. ඉතින් මේ කප් කණුව ගොක් රැහන් වලින් සරසලා ඒ ආකාරයට තමයි මේ කප් කණුව සිටුවීම සිද්ධ කරන්නේ නැකතකට අනුව. ඒ කියන්නේ යම්කිසි පොරොන්දුවක් තමයි මේකෙන් සිද්ධ කරන්නේ. ඊළඟට මඩු පේ කිරීම. මඩු පේ කිරීම කියලා කියන්නේ ශාන්ති කර්මයේ සඳහා සකස් කරගත්තු මඩුව කිලි වලට සම්බන්ධ නොකර, ඒ කියන්නේ මලගෙවල් වල ගිහිල්ලා එන්න බෑ, ඊළඟට කොටහළු මගුල් වල ගිහිල්ලා එන්න බෑ. ඒ ආදී වශයෙන් ඒ ශාන්ති කර්මය කරන මේ මඩුව ආරක්ෂා කරගන්නවා, පේ කරගන්නවා, කිලි වලින් ආරක්ෂා කරගන්න. මස් මාංශ බුදලා එන්න බෑ නේද? මස් මාංශ වලින් වැලකිලා තමයි මේ මඩු භූමියට සැරිසරන්න ඕනේ. ඊළඟට තොටපේ කිරීම. ඊගව අංගේ තමයි තොටපේ කිරීම. තොටපේ කිරීම කියලා කියන්නේ දරුවනේ ශාන්ති කර්මය සඳහා අවශ්‍ය ජලස්ථානයක් වෙන් කර තැබීමක්. ජලස්ථානයක් වෙන් කර තැබීමක්. එලක් දොලක් ගංගාවක් නම් ඒ දොලපාර යම්කිසි ස්ථානයක අපි එතෙන්ට කියනවා මේ තොට කියලා. ඒ තොටපල ගා ඒ තොටපල ගොක් රැහන් ඇදලා වෙන් කරනවා. ඒකට ඒක කරන්නේ ශාන්ති කර්මයේ සඳහා අවශ්‍ය සියලුම ජලය සපයා ගන්න එතනින්. එතකොට ඇදුරන් නාන්නේ කරන්නේ, දේවාභරණ සෝදන්නේ, සියලුම දේවල් කරන්නේ අන්නේ හරි පිටස්තර පුද්ගලයින්ට ඒ තැනට යෑමට අවසර ලැබෙන්නේ නැහැ. වර්තමානයේ නම් එවැනි ගලාගෙන යන දියපාරක් දියපාරවල් අඩුයි. ඒ වගේ තැන්වල භූමිය විශාල නැහැ අපිට ශාන්ති කර්මය කරන්න. ඒ නිසා කරන්නේ දරුවනේ වර්තමානයේදී ටැප් එකක් සකස් කරගෙන ඒ ටැප් එක වටේට ගොක් රැහන් ඇදලා ඒ ජලස්ථානය වෙන් කර ගන්නවා. එතකොට මලපේ කිරීම. මලපේ කිරීම කියලා කියන්නේ කොහොඹා කංකාරී ශාන්ති කර්මය සඳහා අවශ්‍ය පුවක් මල්, පොල් මල් ලබා ගැනීම සඳහා අවශ්‍ය ඒ ගස් වෙන් කරලා ඒ මල් ආරක්ෂා කර ගන්නවා. ඒක තමයි මලපේ කරනවා කියලා කියන්නේ. ඊළඟට ආභරණ වැඩමවීම හෙවත් දෙවියන් වැඩමවීම. දැන් අපි දන්නවා අපිට සත්‍ය වශයෙන්ම ඉරුගල් බණ්ඩාර දෙවි ගේන්න බෑ, කොහොඹා දෙවි ගේන්න බෑ නේද? ඒගොල්ලෝ නැහැනේ. ඉතින් කරන්නේ දෙවියන් වෙනුවට දෙවියන්ගේ ආභරණවලට පුද සත්කාර කරනවා. ඒ දේවල් අර මං ඉස්සලා කියපු තොටගාවට ගිහිල්ලා ඒ දේවල් හොඳට පිරිසිදු කරලා සුදු රෙදි කඩකින් ඔතාගෙන පෙරහැරේ ගෙනල්ලා අයිලය මත තැන්පත් කරනවා. තේරෙනවද? ඔයාලා දන්නවා දෙවියන්ගේ ආභරණ වැඩමවන ස්ථානය තමයි අයිලය කියලා කියන්නේ කොහොඹා කංකාරී ශාන්ති කර්මයේ. අන්න ඒ අයිලය කරා පෙරහැරකින් රැගෙන එනවා. අන්න ඒකට කියනවා ආභරණ වැඩමවීම හෙවත් දෙවියන් වැඩමවීම කියලා. ඊට පස්සේ පුතේ මංගල බෙහෙරි වාදනය. මංගල බේරි වාදනය කියන්නේ මගුල් බෙර වාදනය කරනවට. ඔයගොල්ලෝ දන්නවා අපි දැකලා තියෙනවා සමාජීය වාදන අවස්ථාවක් තමයි මේ මංගල බෙර වාදනය කියලා කියන්නේ විවාහ මංගල උත්සවවලදී නේද. ඉතින් මේ තැනට ඇවිල්ලා තියෙන්නේ මේ කොහොඹා කංකාරී ශාන්ති කර්මය ආශ්‍රයෙන් තමයි මේ මංගල බේරි වාදනය සිද්ධ කරන්නේ. ඊළඟට මඩුව සෑදීම. මඩුව සෑදීම කියන්නේ අපි දන්නවා කොහොඹා කංකාරී ශාන්ති කර්මයට අවශ්‍ය අර 30 රියනක් පළල, 60 රියනක් දිග, 5 රියනක් උස මඩු භූමිය සකස් කර ගැනීම මඩුව සෑදීම. ඒ විතරක් නෙවෙයි මේ මඩුව සාදලා ඒක සරස ගන්නේ ලස්සන රඹ කැන් වලින්. රඹ කැන් කියන්නේ කෙසෙල් කැන් වලට ඉන්දිවලු වලින් පස් වලු නේද. ඉන්දිවලු ඊළඟට තව රට ඉන්දිවලු තව ගන්නවා පුවක් වලු, දෝතලු, ඒ වගේ මේ පොල් තැඹිලි ඔය ආදි වශයෙන් දෝතලු කියන නැවතත් මතක තියාගන්න දෝතලු, පුවක්, පොල්, තැඹිලි, ඉන්දි කියන පස් වලු වලින් තමයි මේ මඩු භූමිය ලස්සනට සකස් කරගන්නේ. ඊට පස්සේ කැන් සහිත කෙසෙල් ගස්, ගොප්කොළ, කෙසෙල් බඩ, ඊළඟට කෙසෙල් පතුරු, ඉරටු, කෝටු ආදී ද්‍රව්‍ය එකතු කරගෙන මේ මඩු භූමිය අලංකාරවත් කරගන්නවා. මේ සඳහා කිසිදු යකඩ ඇණයක් පාවිච්චි කරන්නේ නැහැ. ඒක තමයි සුවිශේෂී කාරණය වෙන්නේ. ඉතින් මේ මුරුතැන් පිසීම කියලා කියන්නේ දරුවනේ අපි මතකයිද කතා කරා අක්යාල වෙන් කිරීම කියලා නේද. අක්යාල වෙන් කිරීම කරනකොට අපි සහල් වෙන් කරගන්නවා දෙවියන්ගේ දාණය සඳහා. ඒවට තමයි මේ මුරුතැන් කියලා කියන්නේ. මේ මුරුතැන් ඉතාම රසවත් ලෙස මේ කංකාරී ඇදුරන් විසින් මේ මුරුතැන් බත සකස් කරගන්නවා. ඉතින් මේක සකස් කරගෙන ආය මේක මේ උස් කෙනෙක්, මෙයා පහත් කෙනෙක්, මෙයා මේ කුලයෙන් අඩු කෙනෙක්, කුලයෙන් වැඩි කෙනෙක්, මෙයා සමාජයේ ඉන්න වැදගත් මිනිසෙක් කියලා ඒගොල්ලන්ට විවිධාකාර මේ බන්දේසී තියලා මේවා මේ පිළිගන්නන්නේ නැහැ. මේ මුරුතැන් බත් පිහලා දෙවියන්ට දීලා එයින් ඉතුරු කොටස් පැමිණ සිටින ශාන්ති කර්මයේ බලන්න ඇවිල්ලා ඉන්න නරඹන්නන්ටත් මේවා බෙදලා දෙනවා. එතකොට හැමෝම අල්ලට තමයි මේ මුරුතැන් අරගෙන ඒගොල්ලෝ ආහාරයට ගන්නෙ. ඉතින් තරාතිරම කොයික වුණත් හැමෝටම මේ මුරුතැන් බත ලැබෙන්නේ අල්ලට. අන්න ඒක තමයි මේ ශාන්ති කර්මයේ තියෙනවා සමානාත්මතාවය කියලා එකක්. එතකොට මේ ශාන්ති කර්මයේ බලන ඕනෑම කෙනෙක් පැදුරේ වාඩි වෙලා තමයි මේවා නරඹන්නේ. ඒකත් හොඳට මතක තියාගන්න. මේ අවශ්‍ය ප්‍රශ්නයට අදාළ විදිහට කරුණු ඉදිරිපත් කිරීමේදී, ලිවීමේදී තාමත් බුද්ධිමත් ලෙස පිළිතුරු සපයන්න. ඊළඟට නානුමුර මංගල්‍ය. මේ නානුමුර මංගල්‍යයේදීත් අර ආභරණ නෑම, මේ ආභරණ සේදීම, ශුද්ධ පවිත්‍ර කිරීම වගේම මේ කංකාරී ශාන්ති කර්මයට සහභාගී වෙන සියලුම ඇදුරන්, ඊළඟට බෙර වාදන ශිල්පීන් මේ සියලු දෙනාම ජල ස්නානය කරනවා. ස්නානය කරනවා ඒකට තමයි අපි නානුමුර මංගල්‍ය කියලා කියන්නේ. ඊළඟට කඩවර ගොටු දීම. කඩවර යක්ෂයෙක් වශයෙන්ුත්, කඩවරයා දෙවියෙකුත් වශයෙන්ුත් පුද ලබනවා. මේ කඩවරයින් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය දීම, ලබා දීම තමයි කඩවර ගොටු දීම කියලා කියන්නේ. ඊළඟට දෙවියන්ගේ දානය. දෙවියන් සඳහා සකස් කරන ලද දානය පිදීම තමයි දෙවියන්ගේ දානය කියලා කියන්නේ. ඉතින් දරුවනේ ඔය ආකාරයට චාරිත්‍ර විදි සිද්ධ කරන මේ චාරිත්‍ර විදි වලින් අනතුරුව තමයි අර නදී කඩීච විසින් ඉදිරිපත් කරපු නර්තන අංග ඉදිරිපත් කරන්නේ. ඉතින් මේක දින 65ක් තිස්සේ, අතීතයේදී දින 65ක් තිස්සේ මේ කරුණු කාරණා ඉදිරිපත් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මලේ රජුරුවන් විසින් ඉදිරිපත් කිරීමේ ප්‍රතිඵලයක් නිසා තමයි පඬුවස් දේව රජුරුවන්ගේ දිවි දෝෂය සුව වුණා කියලා කියන්නේ. ඉතින් දෙවියන් සතුටු කිරීමෙන්, යකුන් සතුටු කිරීමෙන් තමයි මේ දිවි දෝෂ මංගල්‍ය දිවි දෝෂය සුව වුණා කියලා කියන්නේ. ඉතින් දරුවනේ දැන් මේ චාරිත්‍ර විදි ඉටු කරන්නත්, ඒ වගේම නර්තනාංග ඉදිරිපත් කරන්නත් අපිට නිකම්ම නිකම් බෑනේ. ඉතාම ලස්සන ඇඳුමක් ඇඳලා සිත් ගන්නා සුළු ඇඳුමකින් සැරසිච්ච ඇදුරන් විසින් තමයි මේ ශාන්ති කර්මය තවත් වර්ණපූර්ණ කරන්නේ, වර්ණවත් කරන්නේ. ඉතින් මේ සඳහා යොදා ගන්නා රංග වස්ත්‍රාභරණ කට්ටලේ තමයි උඩ රට නර්තන සම්ප්‍රදායේ කෝෂ්ඨාගාරය ලෙස සැහැඳින් වෙන මේ කොහොමාකංකාරී ශාන්ති කර්මයේදී යක් දෙස්සෝ කියලා කියන්නේ. මේ ශාන්ති කර්මය ඉදිරිපත් කරන ශිල්පීන්ට කියන්නේ යක් දෙස්සෝ කියලා. මේ යක් දෙස්සන් අඳින පළඳින ලස්සන ඇඳුම් කට්ටලයක් තියෙනවා. ඒ ඇඳුම් කට්ටලයට අපි කියන්නේ ප්‍රධානම ඇඳුම් කට්ටලයට වෙස් ඇඳුම් කට්ටලය කියලා. ඉතින් මේ වෙස් ඇඳුම් කට්ටලේ කොටස් තියෙනවා. මේ කොටස් තමයි හිස් මුදුනට ජටාව. ජටාව මේක ලීයෙන් සකස් කරන්නේ චෛත්‍යක හැඩයකට මේ ජටාව තියෙන්නේ. හරිද? හොයලා බලන්න ඕගොල්ලෝ, පින්තූර හම්බ වෙයි, YouTube යන්න, වෙස් ඇඳුම් කට්ටලය සර්ච් කරන්න. දැන් ඕන තරම් ඕගලන්ට තාක්ෂණය දියුණුයි නේද? අපිට මේවා පිළිබඳව ඉතාමත් තොරතුරු ඕන තරම් හොයාගන්න පුළුවන්. ජටාව. ඊට පස්සේ තියෙනවා ජටාපටිය කියලා එකක්. මේ ජටාවේ මුදුනට දාලා පල්ලෙහාට එල්ලෙන්න රතුපාට මීටර් එකහමාරක් විතර දිග පටියක්. රතුපාට පටියක්. ජටාපටිය. ළඟට පායිම්පත. මේ ජටාව වැහෙන්න තමයි මේ පායිම්පත තියන්නේ. පායිම්පත. ඊළඟට ශිකාබන්ධනය. ශිකාබන්ධනය කියන්නේ වෙස් තට්ටුව. වෙස් තට්ටුවට කියනවා අපි ශිකාබන්ධනය කියලා. ළඟට netti මාලය. netti මාලය. ඊළඟට කනට දානවා තෝඩුපත්. තෝඩුපත්. කයිමෙත්ත. කයිමෙත්ත කියලා කියන්නේ ඔයාලා දන්නවා මැණික් කටුව. අල්ල ඉවර වෙන තැන මැණික් කටුවට පළඳිනවා බෝ එකක් හැඩයට කයිමෙත්ත කියලා ආභරණයක්. ඊළඟට අවුල් හැරය. අවුල් හැරය පපු ප්‍රදේශයට පළඳින්නේ අවුල් හැරය. උරබාහු. උරබාහු. ඊළඟට බන්දි වලලු. බන්දි වලලු. ඊළඟට පළඳිනවා හඟල. හඟල. ළඟට හඟල් ලනුව. මේවා යටිකයට අඳින ඇඳුම් තමයි මේ හඟල. හඟල ලනුව. දෙවල්. අපි එකට කියනවා නරු කියලා. නරුපට කියලා කියන්නේ. ඊළඟට පොත්පොට. දෙවල්. පොත්පොට. උල්ලුඩය. උල්ලුඩය කියලා ඇඳුමේ කොටසක්. උල්ලුඩය. ඊළඟට ඉන හැඩය. ඉනට පළඳින ඉන හැඩය. බුබුලු පටිය. ඊළඟට මේස් කලිසම. අපි එකට කියනවා පිජාමා කියලා. හොඳේ. ඊට පස්සේ දෙපා වලට සිලම්බු පළඳිනවා. සිලම්බු අඳුරනවා ඕගොල්ලන්. ඊළඟට බලමු අපි නැවතත් මුලින් ඉඳලා වෙස් ඇඳුම් කට්ටලේ කොටස්. ජටාව ලියාගන්න. ජටාපටිය. පායිම්පත. ශිඛාබන්ධනය. ශිඛාබන්ධනය කියන්නේ වෙස් තට්ටුවට. netti මාලය. වෙස් තට්ටුවේ මැද ඇති කොටස. තෝඩුපත්. කයිමෙත්ත. අවුල් හැරය. උරබාහු. බන්දි වලලු. හඟල. හඟල ලනුව. දෙවල්ල. දෙවල්ලට අපි කියනවා නරු කියලා. ළඟට පොත්පොට. උල්ලුඩය. ඉන හැඩය. බුබුලු පටිය. මේස් කලිසම, එහෙම නැත්නම් පිජාමාව. සිලම්බු. මේ කොටස් පිළිබඳ පුතේ ඔයාලා දැඩි අවධානයකින් ඉන්න ඕන. මේ MCQ එකේදී, එහෙම නැත්නම් අපි දන්නා කෙටි ප්‍රශ්න පත්‍රයේදී ප්‍රශ්න 40ක් තියෙනවා ඔයගලන්ට. එතකොට මේවා අනිවාර්යයෙන්ම කටපාඩම් තියෙන්න ඕනේ. මේ වගේ මේ වෙස් ඇඳුම් කට්ටලේ කොටස් සහ පහතරට දෙවුල් මඩුව, ළඟට සබරගමු පහන් මඩුව ආදී ඇඳුම් වල කොටස් මාරු කර කර දිදී ඔයගලන්ට පැටලෙවිලි සහිත ප්‍රශ්න අහන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ සන්නද්ධ වෙලා ඉන්න ඕනේ මේවා හොඳට පාඩම් කරගෙන. එහෙමනම් අපි බලමු නදීකා ටීචර්ට කියන්න කියමු, ඔයාලට පැහැදිලි කරන්න කියමු මොනවද මේ කොහොඹාකංකාරි ශාන්ති කර්මයේ සුවිශේෂ වාදන අවස්ථා මොනවද කියලා. හොඳයි නදී කටිච.
ඔව් අපි බලමු සුවිශේෂ වාදන අවස්ථා. කොහොඹාකංකාරි ශාන්ති කර්මයේ සුවිශේෂ වාදන අවස්ථා. ඔන්න මගුල් බෙර වාදනය. තේජා ටීචර් අර කිව්වා වගේ මගුල් බෙර වාදනය අනිවාර්යයෙන්ම සුවිශේෂී වූ වාදන අවස්ථාවක්. ඒ වගේම තමයි පුතේ අත්‍යා බෙර වාදනය. අත්‍යා බෙර වාදනය කියන්නේ බෙර වාදකයෝ දෙන්නෙක් අතර ඇති තරඟකාරී ස්වභාවයක්. ඒ කියන්නේ එක්කෙනෙකුට එක්කෙනෙක් නැහැන අලංකාර බෙරපද ඒ ආකාරයෙන් වෙනස් කර කර තරඟකාරීව වාදනය කරන අවස්ථාවක් තමයි. දෙදෙනෙක් අතර තමයි මේ බෙර වාදනය තියෙන්නේ. ඉතින් අපි ඒකට කියනවා පුතේ අත්‍යා බෙර වාදනය කියලා. ඔන්න සුවිශේෂී වාදන අවස්ථා දෙක තමයි මගුල් බෙර වාදනය ඒ වගේම අත්‍යා බෙර වාදනය. දැන් අපි පුතේ බලමු මේ කොහොඹාකංකාරි ශාන්ති කර්මයට ගන්න රංග උපකරණ. රංග භාණ්ඩ නැත්නම් රංග උපකරණ. වාතිය භාණ්ඩයි රංග උපකරණයි ගොඩාක් දෙනෙක් පටලව ගන්න අවස්ථා තියෙනවා. රංග භාණ්ඩ කියන්නේ එක් අවස්ථා එක භාණ්ඩ වර්ග. වාද්‍ය භාණ්ඩ කියන්නේ ඒ වාදනයට ගන්න සුවිශේෂී වූ වාද්‍ය භාණ්ඩ. සුවිශේෂී වූ වාදන භාණ්ඩ වලට. ඉතින් ඔය දෙක පටලව ගන්න එපා පුතේ. ඉතින් අපි දැන් ඉස්සෙල්ලාම බලමු රංග උපකරණ නැත්තම් රංග භාණ්ඩ මොනවාද කියලා. අර මම ඉස්සෙල්ලා සඳහන් කරා හත් පද පෙළපාලිය. බුලත් පදය, කොතල පදය ඔය විදිහට භාණ්ඩ හතක් පිළිබඳව. ඒ කියන්නේ නැටුම් අංග හතක් පිළිබඳව. ඉතින් මේ නැටුම් අංග හත නැත්නම් හත් පද නැටුමට ගන්නා භාණ්ඩ තමයි. අතේ ඇතිව තමයි මේ හත් පදේ නටන්නේ. ඉතින් ඒ භාණ්ඩ තමයි මේ රංග උපකරණ බවට භාවිතා කරන්නේ. ඉතින් තව තියෙනවා පොල් මල, ඊළඟට තව තියෙනවා පොල් මල, ඊළඟට මොනවාද අපි දැන් ගත්තොත් එහෙම දුම් අල්ලන අවස්ථාව කියන්නකෝ. ආ පොල් මල් ගන්නවා, ඒ වගේම පොල් ගෙඩිය ගන්නවා. පොල් පදේ කියන්නේ අපි ඒ වගේම යහන් මුට්ටි පදේ කියලා අහලා ඇතිනේ ඔයාලා. එතකොට මුට්ටියක් ගන්න ඒ වගේ තියෙන භාණ්ඩ වලට තමයි මේ රංග භාණ්ඩ. රංග භාණ්ඩ හත් පදේට භාවිතා කරන රංග භාණ්ඩ නැත්නම් පූජා භාණ්ඩ කියලා ඒවට අපි හඳුන්වනවා. ඊළඟට තමයි පුතේ පොල් මල්. පොල් මල අනිවාර්යෙන්ම ගන්නවා රංග උපකරණයක් වශයෙන්. ඊළඟට තව ගන්නවා දුන්න, ඒ වගේම ඊතලය, කෙසෙල් බඩෙන් සාදා ගන්නා ඌරෙක්. ඇයි මේ ඌරෙක් ගන්නෙ? ඔයාලා හොඳට සවන් දුන්නා නම් තේජා ටීචර් කිව්වා පුරාවෘතයේ කොහොඹාකංකාරි ශාන්ති කර්මයේදී ඒ පුරාවෘතයේදී එක් චරිතයක් තිබුණායි ඌරා. සතෙක්ගේ චරිතයක්. ඉතින් මේ ඌරා මේ කෙසෙල් බඩෙන් තමයි සාදලා ගන්නෙ. ඒ තරංග උපකරණයක්. ඒ වගේම තමයි කෝලා යුදය. ඒ කියන්නේ පුතේ දෙවියන්ගේ මේ යුද්ධයට ගන්න දේවල් නැත්තම් මේ ඔව් යුද්ධ අවස්ථාවලදී භාණ්ඩ. කෝලා යුදේ කියලා කියනකෝ දෙවියන්ගේ ආභරණ, දෙවියන්ගේ එක එක ආභරණ අතට ගන්න දේවල්. ආයුධ අතට ගන්න නැත්තම් ආයුධ කිව්වනම් හරි. ඊළඟට කෝලා යුදය. දැන් ඊළඟට බලමු පුතේ දැන් ඔන්න මතක තියාගන්න රංග උපකරණ මොනවාද කියලා. හත් පදේට භාවිතා කරන රංග භාණ්ඩ නැත්නම් පූජා භාණ්ඩ ගන්නවා. ඒ වගේම තමයි පොල් මල් ගන්නවා. ඊළඟට දුන්න, ඊතලය, කෙසෙල් බඩෙන් සාදා ගන්නා ඌරෙකුගේ වෙසක් ඒ වගේ ගන්නවා. ඊළඟට කෝලා යුද ගන්න දෙවියන්ගේ ආයුධ. එහෙම මතක තියාගන්න කෝලා යුද. හැබැයි මේ වචනේ ලියන්න ඕනේ කෝලා යුදේ කියලා ලියන්න ඕන. ඊළඟට අපි බලමු දැන් රංග උපකරණ අපි නම් කරා නැත්නම් රංග භාණ්ඩ. ඊළඟට වාද්‍ය භාණ්ඩ. එතකොට දැන් තේජා ටීචර් මේ පාඩමේ අනාතරතුර හඳුන්වුවා ඔයාලට උඩරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන ශාන්ති කර්මය කොහොඹාකංකාරි ශාන්ති කර්මය. එහෙමනම් ප්‍රධාන වශයෙන්ම වාද්‍ය භාණ්ඩය ගැටබෙරය විය යුතුයි. ගැටබෙරය වාදනය කරන අවස්ථාව. වාද්‍ය භාණ්ඩය ගැටබෙරය. ඒ වගේම තමයි තාලම්පටත් අපි ගන්නවා. ඒ වගේම තමයි පුතේ හොඳට මතක තියාගන්න. දැන් දෙවියන්ගේ ආබන්න වැඩමවීමක් කියලා අපි කියවනේ චාරිත්‍ර විදියක්. ඉතින් මෙන්න මේ අවස්ථාවේදී මේ ශාන්ති කර්මය කියන කොහොඹාකංකාර ශාන්ති කර්මය සඳහා ගන්නවා දවුල, තම්මැට්ටම, හොරණෑව කියන මෙන්න මේ වාද්‍ය භාණ්ඩ තුනක්. ඔන්න මතක තියාගන්න ආභරණ දෙවියන්ගේ ආභරණ වැඩම වීමේදී තමයි මෙන්න මේ වාද්‍ය භාණ්ඩ කීපය අපි ගන්නෙ. නම් ප්‍රධාන වාද්‍ය භාණ්ඩයේ ගැටබෙරය තාලම්පට ගන්නවා. ඊට අමතරව ආභරණ වැඩම වීමේදී දවුල, තම්මැට්ටම, හොරණෑව අපි භාවිතා කරනවා. දැන් අපි සැරසිලි ගත්තොත් පුතේ දැන් තේජ ටීචර් අර පාඩමේදී හැඳින්නුවා ඔයාලට චාරිත්‍ර විදියේදී හැඳින්නුවා කොහොඹාකංකාරී ශාන්ති කර්මයේදී මඩුව සකස් කර ගැනීම සඳහා ගන්නා දේවල් සැරසිලි මොනවාද කියන දේ ඔයාලට හැඳින්නුවා. ඊළඟට අයිලය. අයිලය. ඊට පස්සේ යහන. මේ දෙවියන්ගේ දේවල් මේ ගොඩක් මේ දෙවියන්ගේ ආබන තැන්පත් කරලා තියෙන ස්ථාන දෙවියන් වැඩම වීමේදී ඒ ඒ නිසි තැන දෙවියන් සඳහා යොදා ගන්නා ස්ථාන තමයි.
ඔව් නදීක ටීචර්. දැන් දෙවියන්ගේ ආභරණ තැන්පත් කරලා තියෙනවනේ. දැන් අපි අයිලය කියලා තැන්ට. එතකොට අර මල් යහන් ඒකයි මේ යහන කියලා කියන්නේ. මල් යහන් නේද? අපි ඒ ටිකත් අපේ දරුවන්ට කියලා දෙමු. කොහොඹා කංකාරි මඩුව, අයිලය, යහන. දැන් ඔයාලට කියන්නේ අර මල් යහන් කවි නේද? මල්ලිහන් කියනකොට
කියනවනම් තේජටිච අපිට මේක කියන්න පුළුවන් නේද?
ඔව් කියන්න බලන්න. ඔයා බොහොම අගේට කියනවා මම දන්නවා මේ මල්ලිහන් කවිය.
රන්නේ කිරුළු තුන් ගව් දිග සලුව අඳිනවා ගෙනේ දකුණු අතට එරන් කලස දරනවා. ඔන්න ඔය විදිහට මල්ලිහන් කවි අපි ගායනා කරනවා නේද තේජ ටීචර්?
අපේ දරුවෝ නම් දන්නව ඇත්තේ නදී කටීච. මිහින්තලේ අට සැටලෙන සීල චෛත්‍යා වෙහෙරට අඹතලාව මිරිස වැටිය බයාගිරිය නම් වෙහෙරට.
ආව් ගොඩාක් අය අහලා තියෙන්නේ ඔන්න ඔය කවිය. නමුත් අර මම ඉස්සෙල්ලා කිව්ව කවියත් ඔයාලට ගායනා කරන්න පුළුවන්. හැබැයි අපේ පාඩමට අදාළව අපිට ගායනා කරන්න තියෙන්නේ නිශ්චිතවම ඔන්න ඔය මිහින්තලේ අට සැටලෙන සීල චෛත්‍යා වෙහෙරට කියන මෙන්න මේ කවිය. ඉතින් ඔය විදිහට ලස්සනට නාදමාලාව යොදා ගනිමින් අපිට ওই මල්යහන් කවි ගායනා කරන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි ওই සැරසිලි යොදාගන්නේ. මේ සැරසිලි යොදා ගැනීමේදී ඒවට යොදා ගන්න අමුද්‍රව්‍ය තියෙනවා. සල්ලා තේජ ටීච මතක් කරා පස්වලු. පස්වලු කිව්වහම මේවා නම් කරන්නත් එන්න ඉඩ තියෙනවා පුතේ විභාගවල වලට. අනිවාර්යයෙන්ම දෝතුළු, පුවක්, පොල්, තැඹිලි, ඉඳි. ඒ වගේ වර්ග පහක්. පස්වලු, දෝතුළු, පුවක්, පොල්, තැඹිලි, ඉඳි. මේවා තියෙන්නේ පොකුරු ආකාරයට, ඒ කියන්නේ පොකුරු ආකාරයට වගේ තියෙන ඉඳ මේ පස්වලු, පස්වල් වලු විදිහට තියෙන්නේ. ඒ නිසා තමයි මේ මේ විදිහට නම් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි පුතේ කැන් සහිත කෙසෙල් ගස්. කෙසෙල් ගස් ගන්නවා අනිවාර්යෙන්ම. ඊළඟ ගොප් කොළ ගන්නවා, කෙසෙල් බඩ ගන්නවා, කෙසෙල් පතුරු, ඒ වගේම ඉරටු. ඔන්න ওই විදිහට අමුද්‍රව්‍ය යොදා ගන්න මේවා නම් කරන්න එන්න පුළුවන්. ඉතින් පුතේ මේ ආකාරයට තමයි අපි මේ කොහොඹාකංකාරී ශාන්ති කර්මයේ තියෙන මේ පුරාවෘතය, ඒ වගේම පුද ලබන දෙවිවරු, නර්තන අංග, චාරිත්‍ර විදි, ඒ වගේම රංග වස්ත්‍රාභරණ, සුවිශේෂ වාදන අවස්ථා මොනවාද, රංග උපකරණ මොනවාද, වාද්‍ය භාණ්ඩ මොනවාද, ඒ වගේම සැරසිලි, යොදා ගන්නා අමුද්‍රව්‍ය මොනවාද කියලා අපිට ඔය ආකාරයට නම් කරන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ දේවල් හොඳට සවන් දුන්නා නම් අනිවාර්යයෙන්ම මේ ටික හොඳට පාඩම් කරගන්න. විභාග ප්‍රශ්නෝත්තර සාමාන්‍ය පෙළ විභාගයේ අනිවාර්ය ප්‍රශ්නයක්. ඒ නිසා හොඳට මතක තියාගන්න. ඉතින් තේජ ටීචර් කාල වේලාව නම් ගිහිල්ලා නේද හොඳටම?
ඒක තමයි නදීක ටීචර් මමත් බැලුවේ. මම එහෙමනම් ආදරණීය දරුවනේ අද දිනට નિયમિત කාලය අපට වෙන් කරලා ලබා දීලා තියෙන කාලය මෙතකින් නිමාවටපත් වෙන නිසා නැවතත් දිනයකදී ඔයාලා හමුවට එනතුරු සියලු දෙනාටම ආවඩා ආයුබෝවා.
එතන ආදරණීය දුවේ පුතේ අද දවසේ 10-11 ශ්‍රේණි සඳහා නැටුම් පාඩම ඔබට කියලා දුන්නේ බණ්ඩාරවිල ධර්මපාල මහාවිද්‍යාලයේ තේජා සුදර්ශනී විජේසිංහ ගුරු මෑණියනුත් දියතලාව මහාවිද්‍යාලයේ නදීකා කුමාරි රත්නායක ගුරු මෑණියනුත්.